තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. අවිද්‍යා සහගතව ක්‍රියාත්මක වී ගොඩනගා ගන්නා ඌනතාවක් ආස්වාදී ලෙස ලෝක සත්වයා හඳුනා ගන්නා බව අසා ඇත්තෙම්. ඒ කියන්නේ ආස්වාදයක් වශයෙන් විඳිනකොට ඌනතාවයක් පූර්ණ වෙනකොටයි මේ ආස්වාදී ලැබෙන්නේ කියන එක අපි විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒකයි මේ මේකෙන් මේ අදහස් කළේ. මෙම අසහනේ දුරු කිරීමට සමාධිය වැඩි යුතු බවද අසා ඇත්තෙමි. දැන් ඔය ඉස්සරලා දුන ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා, මේකට උත්තරේ හම්බේලා. දැන් මේ සමාධිය මොකද්ද කියන එක දැන් කියවුණා. දස අකුසලයේ තියෙනකම් සමාධියෙන් තොරයි. දස අකුසලයෙන් වෙන් වෙච්ච මානසිකත්වයේ තුල ධර්ම සමාධිය තියෙනවා. ඒක තමයි මෙතන ඉස්සල කළේ. ඉන් ධර්මාවබෝධයෙන් තොරවද මෙසේ සමාධි වැඩෙන බැවින් එවිට අවිද්‍යා සහගතව නිපද වෙන ශක්තිය මෙම ඌනතාව ගුණගන්නේ නැද්ද කියලා මේ ප්‍රශ්නය අහන්න. දැන් මේක සම්පූර්ණ විස්තර වුණා මේ කියපු ප්‍රශ්නේ ඵලයෙන් ප්‍රශ්නේ දුන්න උත්තරේදීම. අවිද්‍යාව තුලම තිබෙනා වූ ශක්ති දෙකක් තමයි මේ කිව ලෝකේ හටගන්න ශක්තිය. ලෝකේ හටගන්න කුසල ශක්තියයි, ලෝකේ හටගන්න ලෝකේ විකෘති කරන අකුසල ශක්තියයි. ලෝකේ හටගන්නන කුසල ශක්තියත් අවිද්‍යා සපත්‍ය පුඤ්ඤාපි සංඛාර. ඔතෙන්ටයි වැටෙන්නේ. අවිද්‍යාව පව කරන පව විතරක් නෙමෙයි අවිද්‍යාවෙන් සිද්ධ කරන්නේ මුළු ලෝක පැවැත්ම. මුලින් අවිද්‍යාවෙන් හටගන්නේ අවිද්‍යාපත්‍ය පුඤ්ඤාපි සංඛාරා කිව කොටස. ඒ කොටසින් ඉස්සෙල්ලා හටගන්නේ ලෝකේ දස අකුසලයෙන් තොරවිච්ච මානසිකත්වේ. හැබැයි දස අකුසලයෙන් තොර වුණාට ලෝකේ ආසාව කියන එක නැති වෙලා නැහැ. ප්‍රාණඝාත කරන්න හිතෙන්නේ නැහැ. හොර බලවංචා කරන්න හොඳ නැහැ කියලා දන්නවා, හිතෙන් ඒක නොකරනවා. කා මිත්‍යාචාරයේ වැරදි කියලා තමයි තේරුම් ගන්නවා. එවැම් වින් එනවා. ඒ ඔක්කොම කළත් ආසාව දුරුුනේ නෑ තව. ආසාව කියලා තව එකක් ඉතුරු වෙනවා. අන්නේ ආසාව කියන එක ඉතුරු වෙන්නේ යම් කිසි හටගත්තා නම් ඒකට හේතු වෙන මුලක් තියෙනවා. අන්නේ අසමතුලිතතාවය කිව්වේ. අන්නේ ඒකේ කොටස. දැන් මේ දස අකුසලයෙන් අහක් වුණාම තමයි මුලින්ම හටගන්න මූලික සුද්ධ වීම එන්නේ. දස අකුසලයෙන් අහක් වෙච්ච උපරිම සුද්ධතාවයට පත් වුණාම අර දස අකුසලයෙන් අහක් වෙච්ච පැත්තට අහුවෙච්ච තව කොටසක් අහක් වෙන්නේ. ඒ තමයි රාග කොටස, කාම රාග කොටස. ඔය කාම රාග කොටස අහින් වුණාම ඔහුට කාමරාගේ නැති වුණාම කාම මිත්‍යාචාරයේ විතර නෙමෙයි කාමචාරයෙන්මත් අයින් වෙනවා. හැබැයි තවත් අවිද්‍යාව තියෙනවා. රූපරාගී තවිද්‍යාවේ කොටස. රූපාවචර බ්‍රාහ්මී කැටියට බොහොම තේජස්ව ඉන්නවනම් කාමයෙන් තොරව. ඒකත් හොඳයි කියලා ගත්තොත් ඒකත් අවිද්‍යාවේ කොටස. ඒකත් විදහැරියම තවත් සුද්ධ වෙනවා. එතේ තවත් අවිද්‍යාව කොටසක් ඉදෙනවා අරූප රාගය කියලා. ඒකත් ප්‍රඥාව ඉඳගලා විදහැරියොත් සියලු රාගයන්ගෙන් සුද්ධයි. අන්න එතන තමයි රහතන් වහන්සේ කුසලයේ පූර්ණ කළා කියන්නේ. ඒ ලෝකෝත්තර වශයෙන්ුත් ඒක දැකලා පූර්ණ කරපු ක්‍රමී. ලෝකෝත්තර කුසලයේ එතන පූර්ණයි. ඉතින් මේ ලෞකික කුසලයේ කියන එකේ ස්වභාවයක් තමයි එක එක මට්ටම් තියෙනවා. ලෞකික කුසලයේ තුල මේ කාම ලෝකයේ දැහැමින් සාමයෙන් ඉන්නවා කියන මට්ටමක් තියෙනවා. ඒක මට්ටම. ඒ මට්ටමේ අයිති තමයි මේ ලෝකේ හැදින්නේ. මනුස්ස ලෝකේ කාම ලෝකේ හැදින්නේ. ඒ දැහැමින් සාමයෙන් ඉන්න එක මට්ටමකට. ඒ මට්ටමින් ඉන්නකොට සම්පූර්ණ දැහැමින් ඉන්න බැරි පැත්තක් එනවා. මානසිකත්වයේ තව ගැටෙන පැත්තක් ඉතුරු වෙනවා. හොඳ කරන අයට නරක වැඩ කරනකොට ඒකෙහි අකමැත්තක් එනවා. යහපත් දේ කරන එක හොඳයි, අයහපත් දේ කරන එකට අපි විරුද්ධයි කියන ගීන. අයහපතට විරුද්ධ වුණාම මොකද කරන්නේ? ලෝකේ විනාශ කරන, යහපත දුරු කරන වුන් පළවා හැරිය යුතුයි, කලබාර දිය යුතුයි, දඬුවම් කළ යුතුයි, මරා දැමිය යුතුයි. ඒ ආදි වශයෙන් ටිකක් එනවා. සත්තු මරන්න කැමති නැහැ. හැබැයි මෙච්චර වටිනා සමාජයක් විනාශ කරන එක නම් තියන්න වටින්නේ. ඔන්න තව මතයක් ආවා. ඔන්නේ කාරණා දෙක ආපුවාම මේ මිනිස්සෙගේ මිනිස් රෝගේ හැදෙන්න හේතු වෙන ඒ જાතිය කර්ම වේගයක් නැగిලා එනවා. ඒ කර්ම වේගය මොකද්ද? සුදු කාරණයක් හෙවත් සුද්ධ කාරණයක් මුල් කරගෙන නැත්නම් මේ සුද්ධ සමාජය දස අකුසලයෙන් තොර වැදගත් සමාජය නසන්න යමෙක් ලැහැත් වෙනවා නම් ඒ සමාජයේ දූෂණය කරන වැඩ කරනවා නම් ඔවු නිසා මේ යහපත් සමාජය විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. ඒක හොඳ අදහසක්. ඒක සුක්කයි සුදුයි. හැබැයි ඒකට මොකද්ද ගත්ත තීරණේ? ඔහුට දඬුවම් දිය යුතුයි, මරා දැමිය යුතුයි, කුල තිබිය යුතුයි, හිත කසා දැමිය යුතුයි. අන් රාජනීතියකුත් ඇතුළේ තැන. ඒ ටික කළුයි, කළු විපාක. ඕකට කියනවා කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං. කළු සුදු සහ කළු සුදු විපාක. නැත්නම් කළු සුදු කර්ම කියන්නේ ඔන්න ඔය ජාතිය කර්ම වලට. හොඳ කාරණිය මුල් කරගෙන අයහපතක් කරන්න සිද්ධ වෙන තැන් තියෙනවා. ඒ විලාදේ මේ මිශ්‍ර කර්මයක් උපදිනවා. ඒවර තමයි කල්ල සුක්ඛ කිව්වේ. කර්මයේ කළු සුදු මිශ්‍රයි. එනා එන විපාකයක් කල්ල සුක්ඛ විපාකයක්. කළු සුදු මිශ්‍ර විපාකයක්. නැන දුක සැප දෙකම විඳින්න සිද්ධ වෙන පරිසරයක් ලෝකයක් හටගන්න. නැන් මේ මනුස්ස ලෝකේ හටගන්නේ ඔන්න ඔය જાතියෙහි. කළු සුදු සහ කළු සුදු මිශ්‍ර විපාකයකින්. චාතුර් මහරජිත කියන ලෝකේ කොටසකුත් ඕකට අයිති වෙනවා. ඒකේ තින්න පාත ඉන්න භූත කොටස් කියලා අපි කියන කට්ටිය චාතුර් මහරජිතට අයිතියයි. ඊයේ toy කියන දුක්ඛිත සාවයන්ගේ විඳිනවා පෙළෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒතකොට මොකද වෙන්නේ? දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ ධර්මාවබෝධයක් තියෙන කෙනාගෙන් ලැබෙන සමාධියක්ද? ඒකයි මේක අලුපාඩුවක් තියෙන්නේ. මෙහෙමයි, මේ ධර්මාවබෝධයකින් තොර වුණ සමාධි තියෙන ලෝකේ ඉන්නවා. එතකොට අවිද්‍යා සහගතව නිපද වෙන ශක්තිය එම ඌර්තාවි ගොඩ නැගෙන්නේ නැද්ද කියලා මේ අහන්නේ. ගොඩ නැගෙනවා. මොකද අවිද්‍යා සහගතවන්නා වූ සමාධි තමයි බාහිර ලෝකේ තියෙන්නේ. බාහිර ලෝකේ තියෙන සමාධිය තමයි වෙනස වෙන්නේ. මේ ඇතිවෙන්නා වූ දුක සැප ඇති කරන අසහනකාරී මානසිකත්වයක් ඇති කරන ඌනතාවයක් ඇති ලෝකයක් හට ගැනීමේ ලෞකික සමාධි එකක්. ඒකේ මිදෙන ලෞකික සමාධි තව එකක්. ඒ වගේ මේ සියල්ලෙන් මිදෙන ලෝකෝත්තර සමාධිය ලෝකේ හා සම්බන්ධ නැහැ. මේ තියෙන ලෝකේ වේදනා චෛතසිකෙන් විදින જાතියේ තියෙන ලෝකේ මේ කියන්නේ. මේ ලෝකේ සමාධියක් තියෙනවා. ඒ සමාධිය තුලින් ඒකෙ මිදෙනවා. ලෝකෝත්තර සමාධිය ඒකත් ඉක්මවපු එකක්. ඒ ලෝකෝත්තර සමාධිය තුල තියෙන්නේ ඒ ලෞකිකත්වයේ ඉක්මවලා නම් ලෞකිකත්වයේ තියෙන යම් දුකක් ඇද්ද මුළු පැවැත්මෙන්ම මිදෙන සනා ඒ තියෙන්නේ. එතන ලෝකයක් හදන්නේ නැහැ. ලෝකේ හදන්නේ ලෞකික සමාධිය වලින් තමයි සමතුලිත කරන්නේ. ඒක තමයි කිව්වේ දස අකුසලයෙන් වෙන් වෙච්ච චිත්ත ස්වභාවය තමයි ලෞකික සමාධිය. ඒ සමාධිය වැඩනවා තමයි බ්‍රහ්ම කියන தത്വෙට ඉන්නේ. බ්‍රහ්ම කියන කෙනාට කාම වෙහෙස නැහැ. දිවනාසී ශාරීරියේ පිනවල තියෙන ආසාවක් නැහැ. ඒ අසහනී නැහැ. ඒක මට්ටම. ලෞකික සමාධියේ දෙවෙනි මට්ටමක් තියෙනවා. කාමාවචර ඉක්මවලා රූපාවචර ගිය කෙනා ඒකෙත් යම් කිසි ආකාරයක අඩුපාඩු දැකලා අරූපාවචර සමාධියටපත් වෙනවා. රූපයක් නිසා යම්න යම් අසහනයක් තියෙනවා නම් අරූපාවචර සමාධියදී හටගන්නේ ඒකත් නැහැ. ඒකෙන සුද්ධයි. හැබැයි ලෝකෝත්තර සමාධිය එකක්වත් උතන කියවුනේ නැහැ තව. ඔය කියවුනේ ලෞකික වන්නා වූ අට සමාපත්තිය ගැනයි. අරූපාවචර සමාධියේ තමයි නාම විතරක් පිහිටනවා කියලා කිව්වේ. ඒ කියන්නේ විද්‍යාමාන කරන රූපයකුයි නැත්තේ. ඒක ඊටාම සියුම් තැනක් ඒ තියෙන්නේ. රූපයක් නිසා විඳිරි යම් දුකක් ඇද්ද ඒක ඊතර නැහැ. හැබැයි මේකත් ලෝකෙටමයි තියෙන්නේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ දිගට ওই ටිකත් ඇයිති. හැබැයි මේ ඔක්කොම ලෞකික සමාධි. ලෞකික සමාධි එක මට්ටමේ මට්ටම තමයි මේ අසහනයන් දුරු කරගෙන යන්නේ. හැබැයි මෙහෙම ගියාට පස්සේ ප්‍රඥාව නිසා ලබන අවිද්‍යාව දුරු කරන එකක් තියෙනවා. ඒකට කියන්නේ සමාධි නෙමෙයි. ඒකට කියන්නේ ප්‍රඥා. සීල සමාධි දෙකක්. ක්‍රම දෙකක් තියෙනවා. ලෞකිකත්වය තුළ එක ක්‍රමයක් වැඩෙනවා. ඒක සීලයෙන් සමාධියටපත් වෙලා සමාධිය තුළින් ඉඳලා ප්‍රඥාව වඩලා කරන ලෞකික ක්‍රමයක්. ආරි ධර්මයේ තුල ක්‍රමයක් තියෙනවා. ප්‍රඥාව මුල් කරගෙන සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සංකප්පය මුල් කරගෙන ඒ තුලින් සීලයටපත් වෙනවා. අන්නේ සීල ගුණය උපරිමයි. නිවන් දැකීමට හේතු වෙන සීල සාසනය. එතනින් නැගෙනවා. ඒ තුලින් ලැබෙන ආරි සමාධිය. අන්නේ ආරි සමාධිය ලැබිලා ප්‍රඥා බලවත් වෙනවා. ඒ ප්‍රඥා බලවත් වෙන්නේ ප්‍රඥාව මුල් කරගෙන නැగిලා සීලේ නැగిලා සමාධිය ලැබෙන එක. ඒ ලැබෙන සමාධිය ලෝකෝත්තර සමාධිය. ලෝකෝත්තර සමාධියේ ලෝකේ පැවැත්මේක සම්බන්ධයක් නැහැ. ලෝකේ පැවැත්මටයි සමාධියක් නෙමෙයි ඒක. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ ලෞකික සමාධිය තියෙනව නේද කියන එකයි මම අහන්නේ. ඉතින් ලෞකික සමාධියම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ උන ඇති වෙන උනසාවියේ නැති වෙන්නේ ලෞකික සමාධිය වල එක එක මට්ටමේ. ලෝකෝත්තර සමාධිය කියන එක ලැබෙන්නේ වෙනම ක්‍රමයක්. ඒකෙදි මේ ලෝකය හා සම්බන්ධ සියල්ල කෙලවර කරන පැත්ත. ඒකයි එතන සිද්ධ වෙන්නේ. අවිද්‍යාව සහ තෘෂ්ණාව නැසන පැත්ත. තෘෂ්ණා කියන වචනයක් තියෙනවා. ඒ තැනට මොනවට හරි මොනවා හරි වටිනවා කියලා හිතාගෙන හාවිලා බැඳෙනවා. අරමුණක් එනකොට ඒ අරමුණ පිළිබඳව ඒ අරමුණෙහි ප්‍රියභාවයක් ඇති වෙනවා. මధుර ස්වභාවයක් ඇති වෙනවා. ඒ ප්‍රියමధుර ස්වභාවයෙන් හොඳයි නේ කියලා හිත බැඳෙනවා. මෙන්න මේක අවිද්‍යාවේ තෘෂ්ණාවේ ලක්ෂණය. ඒතර ඒ තියෙන තැන්වලදී අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒ තියෙන සමතුලිත බව ඉක්ම ගිහිල්ලා දස අකුසලයට බැස්සොත් එහෙම අන්නිතන හරි ඌනතාවියන් ගොඩ නැගෙනවා. ඒ ඌනතාවියන් ගොඩ නැගුණාම තමයි පංචකාම ආස්වාදයන්ගේ අධික බලාපොරොත්තු ඇති වෙන්නේ. දරන්න බැරි බලාපොරොත්තු. ඒ නිසා පංචකාම ආස්වාදයේ මුල් කරගෙන දස අකුසලෙම කරනවා. අංගෝණ අයිතියක් අසාධාරණයක් කරලා තමන්ගේ ආස්වාදයට සැන දෙනවා. ඒ තරමටම අසහනයෙන් පිරෙන සත්ත්වෙන මනස පත් වෙලා තමයි ඒ කටින් තුළ බහින්නේ. ඒක තමයි ලෞකිකත්වයේ තුල තියෙන වෙනස කිව්වේ. ඉත ලෞකික සමාධියේ මේක වෙනස තෝරා ගන්න ඕනේ. දස අකුසල් නොකරන දස කුසලී පිහිටපු ලෞකික සමාධියක් තියෙනවා. ඒකෙන් තමයි මේ ලෝකෙ ඉස්සෙල්ලා පහළ වුණේ. මුල් පහළ වීම. ඒ කාලෙදී යනු ඇත්ත ලෝකෙ තමයි සමතුලිත ලෝකේ. ඒ ලෝකෙ හිටු මූලිකයිට ඔය කියන රාග ආවිත් නැහැ. හැබැයි ජීවත් වෙන ආසාව තිබුණ සමගිය සමාදානි එකිනෙක සම්බන්ධලා ඉන්න බලාපොරොත්තු. ඒක අත්හැරලා තිබුණ නැහැ. හැබැයි ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර ආදී වන දස අකුසල් පිළිබඳව නම් හිතරේ ඉන්නේ නැහැ. ඒවා විස්කම්බනේ වෙලා. ඒවා යටපත් වෙලා මිස සමුච්ඡේද ප්‍රහාණය වෙලා නැහැ. ප්‍රත්‍යාවින් නෙමෙයි උනේ. අවසි පසුතලයේ නැති නිසා තමයි මේ තත්ත්වෙටපත් වෙලා හිටියේ. ඒ නිසා ඒගොල්ලෝ අසමතුලිත වෙන විෂම දහම් වන දස අකුසල් පරිහරණය ක්‍රමක්‍රමයෙන් ආවට පස්සේ අර සමතුලිත දහමකින් හටගත් ලෝකයේ විපරිත බවට පත් වෙන්න පටන් ගත්තා. එබඳු වන්නා ලෝකයේ පහළ වෙන දෙයින් පෝෂණය වෙන්නේ මේ සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරත් විෂමතාවයට පත් වෙන්න පටන් ගත්තා. ඒ හේතුව නිසා තමයි රසායනකාරීත්වය ලැබිලා ආවේ. ලෝකෝත්තර ධර්මයේ තුලින් තියෙන ඔය ටලා ගැඹුරු පැත්ත. ලෝකෝත්තර සමාධිය කියන්නේ මාර්ගඵල සමාධිය. සමාධි මානන්තරිකඤ්ඤමාහු සමාධි නාතේන සමෝන විජ්ජති. ඒ නාත සමාධි නාත නාත සමාධියක් තියෙනවා. ඒ තමයි නිවන් සමවත කිව්වේ. ඒ සමකරල් බුලුවන් සමාධියක් ලෝකේ නැහැ. ඒකයි ඉතල වෙන්නේ. මාර්ගඵල ලාභී උත්තමයා විසින් ලබන ඵල සමාපත්තිය ආනන්තරික සමාධියක්. ඒ සමාධිය සමකරන්න පුළුවන් සමාධියක් ලෝකේ නැහැ. ඒකයි ඒ පෙන්වුවේ. ඉතින් ඒ සමාධිය නෙමෙයි මේ කියන්නේ මුලින් හටගත් ලෞකිකත්වයේ තුල තියෙන අර විෂමතාවයේ හටගත් එකක් ඇල්ලම ලබන සම සමාධිය. ඉතින් ඒ සමාධිය තියෙනකොට අසහනකාරීත්වයෙන් පෙළෙන මානසිකත්වයේ දුරු වෙනවා. අවිද්‍යාව දුරු කරන්න නම් අර උපරිමයේ ලබන ලෝකෝත්තර සමාධිය ලබන්න වෙන ප්‍රඥා මුල් කරගෙන